අදත් අපි සුපුරුදු පරිදිය සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙසට මේ තරගය පසුගියදා ආරම්භ වුණ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ තරගය තුන්වැනි දිනට නිමාවට පත් වුණා. අපි මේ පිළිබඳව තොරතුරු දැනගන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තතුවිත්ති.
ඔව් සංජය, සාමාන්‍යයෙන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වර්ෂාව හේතුවෙන් තරගයක් කලින් නැවැත්තුවා කිව්වහම තරම්ම සුලභ දෙයක් නොවේ. නමුත් තුන්වන දිනේට තරගයේ නතර කිරීමට සිදු වුණේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම තරගයේ වර්ෂාව හේතුවෙන්, ඒ වගේම කාලගුණ අනාවැකියට අනුව තරගයේ සිව්වන සහ පස්වන දිනටත් වර්ෂාවෙන් බාධා එල්ලවීමට නියමිත බවක් වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වගකීමක් තිබෙනවා. ඉදිරි දින දෙක තුළ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා නම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට නියත වශයෙන්ම ඔවුන්ට සිදුවනවා. මක් නිසාදයක් ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 494ක් ලබා ගත්තා. කණ්ඩායමේ තමන්ගේ ස්ථාවරය පිළිබඳව පසුගිය තරගාවලි දෙකේදී කිසියම් ගැටලුවක් මතු වූ ක්‍රීඩකෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. ඔහු නිමාවට පත් වූ සිම්බාබ්වේ තරගාවලිය සහ දකුණු අප්‍රිකානු තරගාවලියේදී එතරම්ම දක්ෂතා අතර සිටියේ නැහැ. නමුත් ඔහු එක ඉනිමකින් සමත් වුණා. තමන්ට එරෙහිව මෙතෙක් වාර්තා වූ සියලු දේ වෙනස් කරන්නට ලකුණු 194ක් ලබා ගත්තා. තවමත් වයස අවුරුදු 22යි. හරියටම කියනවා නම් වයස අවුරුදු 22යි දින 33ක් වන විට ඔහු සමත් වෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙත් ලකුණු 1000ක් වාර්තා කළ ලාබාලම ක්‍රීඩකයා බවට පත්වන්නට. ඒ ඔහු බිඳහෙළුවේ මීට පෙර අර්ජුන රණතුංග විසින් පිහිටවා තිබූ වාර්තාවක්. 1986 අර්ජුන තමන්ට වයස අවුරුදු 22යි දින 105කදී ටෙස්ට් ලකුණු 16 සීමාව පසු කර යන්නට සමත් වුණා. එනු එම වාර්තාව පසු කරන්නටත් කුසල් මෙන්ඩිස් පසුගියදා සමත් වුණා. ඔහුට අනගී සහයක් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමේදී ලබා දුන්නා අශේල ගුණරත්න. ඔහුගේ දක්ෂතා සමදුරටත් ශ්‍රී ලංකාවටත් රැගෙන ඒමට ඔහු සමත් වුණා ලකුණු 85ක් ලබා ගනිමින්. විරෝෂන් දික්පැලත් ඒ ආකාරයෙන්ම දකුණු අප්‍රිකාවේ සිට තමගේ රිද්මය රඳවා ගනිමින් ලකුණු 75ක් ලබා ගත්තා. බිල්රුවන් පෙරේරා ලකුණු 51ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 491ක් කිරීමට සමත් වුණා. පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමක් ඉතාමත්ම හොඳින් තමන්ගේ ප්‍රථම ඉනිම ක්‍රියාත්මක කළා. නමුත් ඔවුන් දෙවි ගියා 597යි 502ක් තුළ ලකුණු 312කට. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලකුණු 182ක් ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව සංජය, අද සහ හෙට යන දිනයන් දෙක තුළත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවිය හැකි බවට කාලගුණ අනාවැකියේ සඳහන් වන නිසා වෙන් ශ්‍රී ලංකා පිළට සිදුවනවා. කිසියම් අභියෝගයක් ලබා ගන්නට වේගවත් ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත යුතුයි. මෙන්න මේ අභියෝගය තමයි ශ්‍රී ලංකා නායකයා සතුවන්නේ කුමන ඉලක්කයක් ලබා දිය යුතුද කියලා. නමුත් රංගන හේරත් කියන්නේ මේ ආකාරයෙන් අභියෝග බාර ගැනීමට මැලිවර ක්‍රීඩකෙක් නොවේ. ඔහුගේ නායකත්වය පිළිබඳවත් මේ තරගයේ අතරතුර යම් යම් මත පළ වුණා සංජය කියන්නට ඕනේ. තරගයේ විස්තර විචාරය අතරතුර රසල් ආනල් සහ ඕෂාන් අබේසිංහ අතර කිසියම් සාකච්ඡාවක් ඇති වුණා නායකත්වය සම්බන්ධයෙන්. ඒ වන විට ශ්‍රී ලංකා නිත්‍ය නායකයා ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ ආබාධයෙන් සුවයකට පත් වී ඔහුගේ පුහුණු වීම ආරම්භ කර තිබුණා. නමුත් ඔහු සඳහන් කරන ආකාරයට, රසල් ආනල් සඳහන් කරන ආකාරයට නිත්‍ය නායකත්වය තවත් වසරක් පමණ යනතුරු ටෙස්ට් කණ්ඩායමේ රංගන හේරත් ලබා දීමේ වරදක් ඔහු දකින්නේ නැති බවයි සඳහන් කළේ. විශේෂයෙන්ම ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා නායකයා ඇන්ජලෝ මැතිව්ස් විතින් විට කණ්ඩායමෙන් එළියට යන විට එය කණ්ඩායමේ රිද්මයට බාධාවක් වන බව තමයි රසල් ආනල් පවසන්නේ.
රංගනේ, වගේම අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ තරඟ සංචාරයේදී කලමනාකරු වශයෙන් කටයුතු කරන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ. මේ සම්බන්ධයෙන් යම් ආකාරයක මතභේදාත්මක තොරතුරු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වන ආකාරය අපිට දැක ගන්නට ලැබුණා. අපි මේ ආශ්‍රිත කරුණු කාරණාත් ඔබගෙන් දැනගන්නට කැමති රංගන.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් බොහෝ තොරතුරු මාධ්‍ය විටින් විට වාර්තා කරනවා සංජය. මේ අතරතුර එක් කාරණාවක් තමයි මේ අසංක ගුරුසිංහ හදිසියෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු ලෙස පත් කිරීමේ සිදුවීම. නමුත් මෙහිදී සඳහන් කරන්නට ඕන ප්‍රධානතම කාරණාව තමයි අසංක ගුරුසිංහ කියන පුද්ගලයා මේ තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් තමන්ගේ විරුද්ධත්වය පළ කරන්නේ නැහැ. ඒකාමත්ම හොඳ තීරණයක් ලෙස බොහෝ දෙනා වාර්තා කරනවා. මේ එක් පැත්තක් තමයි අසංක ගුරුසිංහ හුදෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු ලෙස නොවේ පත් කර තිබෙන්නේ. ඔහුට තවත් වගකීම් රැසක් තිබෙනවා. ඒ අතරතුර ශ්‍රීලංකා ක්‍රිකට්ගේ මානසිකත්වයේ හෙළ නැංවීම නවක ක්‍රිකට්ින් හඳුනා ගැනීම එය ශ්‍රීලංකා ක්‍රිකට් විධායක කමිටු සභාපති අරවින්ද ද සිල්වාව දැනුවත් කිරීම ඒ වගේම තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාව නවක ක්‍රිකට්ින් සම්බන්ධයෙන් දැනුවත් කිරීම මේ ආකාරයෙන් කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් වගකීමක් සහිතව තමයි අසංක ගුරුසිංහව අදාළ තනතුරට පත් කර තිබෙන්නේ නමුත් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනිත් පැත්තයි ඒ තමයි ඇයි මේ නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වෙනස් කරන්නේ කියන කාරණාව චරිත් සේනානායක ඔහුට නිල වශයෙන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ වනතුරු නිවිසුම් ගතව තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස මේ සඳහා ඔහුට මාසකට රුපියල් ලක්ෂ 2.5ක පමණ මුදලක් ගෙවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා ඒ වගේම රංජිත් ප්‍රනාන්දු මහතා අතර වාරයේදී පත් කළා දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා කළමනාකරු ලෙස ඒ සඳහාත් ඔහුට යම් මිලක් ගෙවූ බව ඔවුන් වාර්තා කරනවා ඒ වගේම අසංක ගුරුසිංහටත් මේ සඳහා මාසකට ලක්ෂ 6ක පමණ මුදලක් ගෙවන බවක් වාර්තා වෙනවා නමුත් මේ සම්බන්ධයෙන් නිත්‍ය තොරතුරු නෙවෙයි සංජය මේ වාර්තා වන්නේ ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නා වූ තොරතුරු මෙන්න මේ සම්බන්ධයෙන් තමයි ඇයි මේ කළමනාකරු සම්බන්ධයෙන් නිත්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසමත් වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි ඔවුන් ප්‍රශ්න කරන්නේ
රංගන ඒ වගේම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධයෙන් විවිධාකාරයේ මති මතාන්තර පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ වුණා මේන් එක් ප්‍රධාන කාරණයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අක්‍රමිකතා සිදුවන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබුණා නමුත් පසුගියදා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ මූල්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්තුණා මෙහිදී අපිට දැනගන්නට ලැබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලබන ආයතනයක් බවට ප්‍රකාශයට පත් වූ බව දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු
අවශ්‍ය කියන්නට ඕනේ 2016 මූල්‍ය වර්ෂය සඳහා වූ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දෙනු ලැබුවා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුබතිපාල මහතා විසින් මේ වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 200ක අතිරික්තයක් තිබෙන ආයතනයක් බවට මේ වන විට පත් වී තිබෙනවා තිලංග සුබතිපාල මහතා සඳහන් කරන ආකාරයට තමන් පරිපාලනයේ බාර ගන්න අපිට රුපියල් මිලියන 320ක මූල්‍ය සිහියක් තිබූ බව තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ නමුත් ඔහුගේ පරිපාලනයේ දක්ෂතා මත මේ ආකාරයේ ලාභයක් ලැබීමට හැකියාව ලැබූ බව තමයි තිලංග සුමතිපාල මහතා මේ මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණේ නමුත් කියන්නට ඕනේ පසුගිය කාලවකවානුවේදී ඇතැම් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනු ලැබුවා මූල්‍ය අවභාවිතාවන් කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම වාහන මේ ආකාරයෙන් අවභාවිතා කරන බවට ක්‍රිකට් ආයතනය තිලංග සුමතිපාල මහතාට හිතවත් පිරිස් වෙත අනවශ්‍ය ලෙස මුදල් ගෙවමින් වාහන ලබා දී ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා කළා නමුත් මේ සියලු මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් මූල්‍ය වාර්තාවට අනුව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවර විට ලාභ ලබන ආයතනයක් නැතිනම් රුපියල් මිලියන 200ක අතිරික්තයක් තිබෙන ආයතනයක් බවට පත් වී තිබෙනවා එක් මූල්‍ය වර්ෂයක් අවසාන වන විට පමණක් මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණ එල්ල කරනවා නම් ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් තමයි අමාත්‍යවරයා මේ සඳහන් කර තිබුණේ එය කරුණු හරි හැටි සොයා බලා වාර්තා කරන ලෙස ඔහු සඳහන් කර තිබුණා ඇතැම් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා උපසභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස මහතා තමන්ගේ තනතුර හැර යාමට සූදානම් බවත් මෙවැනි කරුණු කාරණා වාර්තා කරන විට වගකීමකින් යුක්තව තොරතුරු වාර්තා කරන ලෙසත් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණා මෙන්න මේ ආකාරයෙන් තමයි මෙම මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වා සිටියේ
විශේෂයෙන්ම මාධ්‍ය මගින් විවිධ දේවල් හෙළිදක්වලා තිබුණා හෙළිදරව් කළා තිබුණා ඒ සම්බන්ධව අපි විශේෂයෙන් බොහොම සංවේදී විදිහට මම මේ දිහා බලන්නේ මොකද හේතුව මෙවැනි යම් යම් ප්‍රශ්න එනවා නම් ඒවට අපි දැම්ම මුහුණ දුන්නේ නැත්නම් මේවා තව උග්‍ර වෙන්න කලින් අපි අපි ඉස්සගත යුතුයි ඒ නිසා මම මාධ්‍ය වලටත් කියන්න කැමති කරුණාකරලා එක එක්කෙනාගේ තොරතුරු අරගන්නේ නැතුව කරුණාකරලා හරියට තොරතුරු අරගෙන කතා කරන්න ලියන්න අපි සම්පූර්ණ ඔබට සහාය දෙන්න සූදානම් ඒ වගේම මම දන්නවා සමහර මාධ්‍ය වලින් එකකින් දෙකකින් සමාජලාවට ඉන්න එක පුද්ගලයන් පිළිබඳව තියෙන ප්‍රශ්නත් එක්ක පාලක මණ්ඩලයත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා ඒ නිසා කරුණාකරලා ඒ
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා දයාසිරි ජයසේකර මහතා ඒ වගේම රංගන ශ්‍රී ලංකාව සහ කියුබා අතර යම්කිසි ආකාරයක ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව අපට තොරතුරු වාර්තා වනවා ක්‍රීඩා සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් අපි දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු
සංජය පළමු වතාවට තමයි ශ්‍රී ලංකාව සහ කියුබාව අතර මේ ආකාරයෙන් ක්‍රීඩා සංවර්ධනය සඳහා වන එකගතා ගිවිසුමකට අත්සන් තැබෙන්නට නියමිත වන්නේ මේ සඳහා වන සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා දයාසිරි ජයසේකර මහතා සහ කියුබාවේ ශ්‍රී ලංකා සානාපතිවරිය අතර පවස්වා තිබෙනවා. එහිදී ඔවුන් එකඟතාවකට සැමින තිබෙනවා ශ්‍රී ලංකාවේ බොක්සිං, රෙස්ලින්, ජූඩෝ එවැගේම බරයිසිලීම සහ මළල ක්‍රීඩා යන ක්‍රීඩා සඳහා කියුබානු රජයේ දායකත්වයෙන් ඍජුවම ලබා දීමට මේ වන විටත් ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව සඳහා කියුබානු පුහුණුකරුවෙකු තමයි සිටින්නේ. නමුත් මෙය වඩාත් විධිමත්ව සහ ක්‍රමවත්ම රජයේ අනුග්‍රහය ඇතිව ඉදිරියේදී ලබා දීමට තමයි කියුබානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර මේ ආකාරයේ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත වන්නේ. මේ අනුව ඉදිරියේදී කියුබානු රජය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට අතහිර දීමට නියමිතයි. ඒ වගේම පසුගිය දා ඔස්ට්‍රේලියානු රජයේ සමගත් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩා දියුණු කිරීමට ගිවිසුමකට අත්සන් ලැබුණා. එනම් විදේශීය සහාය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට විශේෂයෙන්ම 2020 වසර ඉලක්ක කරගනිමින් මේ ආකාරයෙන් ක්‍රීඩාව සංවර්ධනය කරන බව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
රංගනය වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ඒ කණ්ඩායම අතර එක්දින තරගාවලියට තරග පහක් ඇතුළත් වනවා සංජය. එහි තරග හතරක් මේ වන විට අවසන් වී තිබෙනවා. තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. තුනට එකක් ලෙස ඊයේ දිනේදී පැවැත්වුණු සිව්වන එක්දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම සමත් වුණා ජයග්‍රහණය හිමි කර ගන්නට. මෙතෙක් පැවති අනෙක් තරග තුනේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගන්නට සමත් වුණා. ඉතාමත් ඉහළ දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකින් සමත් වුණා. විශේෂයෙන්ම දෙවන එක්දින තරගයේ පසුගියදා දඹුල්ලේදී පැවැත්වුණා ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 119 ජයක් හිමි කර ගන්නට සමත් වෙනවා. තුන්වන තරගයේ කුරුණෑගලදී පැවැත්වුණේ කුරුණෑගලට මේ ආකාරයේ තරගයක් හිමි වුණේ බොහෝ කලකට පසුයි. එම තරගයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා කඩලු හතරක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර ගන්නට. එම තරගයේදී ශේහාන් ජයසූරියගේ දක්ෂතා කැපී පෙනුණු බවත් සඳහන් කරන්නට ඕනේ. ඊට අනතුරුව සිව්වන තරගයේ තමයි ඊයේ දිනේදී පැවැත්වුණේ කොළඹදී. එම තරගෙන් නම් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගන්නවා. ශ්‍රී ලංකාව ලකුණු 242ක් ලබා ගනිද්දී එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා. කඩලු පහක් පමණක් ඉඳ වැටි පන්දු 48ක් තුළ එම ඉලක්කය පසු කර ගොස් ජයග්‍රහණය හිමි කර ගන්නට. මේ එක්දින තරගාවලිය පුරාවටම ධනුෂ්ක ගුණතිලකගේ දක්ෂතා කැපී පෙනුණා. ඒ අනුව ඔහුට බොහෝ විට නැවතත් මේ බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් මිදීමට ඉඩ ඇති බවත් වාර්තා වෙනවා.
දිනේ ක්‍රීඩා තොරතුරු නිමාවට පත් කරන්නට මත්තෙන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දිය සංචාරයේ දෙසට අවධානය යොමු කරන්නට මේ තරඟ සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය හිමි කර ගන්නට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මේ වන විට තරඟාවලිය 1-1 ලෙස සමතත්වයේ සිටින්නේ කණ්ඩායම් දෙකම. විශේෂයෙන්ම දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය තුලදී DRS කියන ක්‍රමවේදය, එහෙමත් නැත්නම් මේ ඩිසිෂන් රිවියු සිස්ටම් කියන ක්‍රමවේදය භාවිතය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක මතභේදාත්මක තත්වයක් ඇති වුණා ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් සහ පීටර් හැන්ස්කොම් අතර. විශේෂයෙන් මේ පිළිබඳව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ICC වෙත යම්කිසි ආකාරයක පැමිණිල්ලක් යොමු කර තිබුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. නමුත් ඊයේ දිනේ වන විට වාර්තා වනවා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ කලමනාකාරීත්වය අතර ඇති වූ සාකච්ඡාවකින් පසුව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පැමිණිල්ල ඉල්ලාස් කර ගැනීමට තීරණය කර ඇති බව මේ වන විට වාර්තා වනවා. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලැබෙන 16 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකටම මෙම තරගයේ තීරණාත්මක තරගයක්. මේ වන විට කණ්ඩායම් දෙකම සමතත්වයේ සිටින නිසාවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ක්‍රීඩා විශේෂාංගවලදී මේ තරගයේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. ඒ සමගින් අද ක්‍රීඩා පිටියේ තතු විති නිමාවට පත් කරන්නට සූදානම්. මෙලෙමෙ සතියේදී තමයි මේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විති සමගින්. SBS 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 Radio